නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවුසෝ බික්ඛු චතුන්නම් මහා භූතානං සමුදයං ච අත්ථ ගමං ච යතා භූතං පජානාති එතාවතා කෝ ආවුසෝ බික්කුණෝ දසනං සුවිසුද්ධං හෝතීති. සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, මේ අද ඉදලා තියෙන ආධුනික යෝගාවචරින්ට පවත්වන ඒ කමඨහං මාලාවේ දේශනාවලියටයි මේ අපි සවන් දෙන්නේ. ඉතින් මේ සඳහා මම මාතෘකා කරගත්තේ සංයුත්ත නිකායේ සලායතන වග්ගයේ සුකෝපම සූත්‍රය. ඉතින් ඒකෙදී අපි දැනටත් සාකච්ඡා කරලා තියෙනවා, නැත්නම් දේශනාවට යෙදිලා තියෙනවා කරුණු කාරණා කිහිපයක්. ඉතින් අද දින අලුතෙන්ම සම්බන්ධ වෙන පිරිසටත් ගෝචර වෙන විදිහට මම පොඩ්ඩක් මතක් කරගත්තොත් මොකද්ද මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ, මොකද්ද අපි මේකෙන් දැනට ඉවර කරලා තියෙන කොටස කියලා මතක් කරගත්තොත් මේක සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලෙම සාමින් වහන්සේ කෙනෙක්ට හිතෙනවා පැවිදුනාට මොකද නිවන් දකින්න ඕනේ කියලා. ඉතින් ඒකෙදි ඒ සාමින් වහන්සේට එහෙම හිතිලා මේ භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ හම්බෙන්නේ නැතුව ඒක සඳහා එතන තමන් අඳුරන නැත්තම් දන්න එයා ආරණ්‍යයේ ඉන්න සාමින් වහන්සේ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහනවා කොහොමද මේ දසන සුවිසුද්ධිය නැත්තම් සෝවාන් වෙන්නේ නැත්තම් නිවන් දකින්නේ කොහොමද කියලා. අර ස්වාමින් වහන්සේ තවත් ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් අහනවා කිත්තාවතානුකෝ ආවුසෝ බික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝතීති කියලා. ඉතින් මේ ස්වාමින් වහන්සේ පළවෙනි ස්වාමින් වහන්සේ පළවෙනියෙන්ම හම්බෙන ස්වාමින් වහන්සේ, ඒ ස්වාමින් වහන්සේ කියනවා මේ දස්සන සුවිසුද්ධිය නැත්තම් සෝවාන් මාර්ගය ඇති කරගන්නේ මෙන්න මේ පස්ස ආයතන නැත්තම් මේ ස්පර්ශ ආයතන හරහා ඒකේ ඇති නැතිවීම සමුදයංච අත්ගමංච ඒ ඇති නැතිවීම සමුදේවය බල්ල මේ යථාභූත ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්නවා කියලා පළවෙනි ස්වාමීන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක අපි පොඩ්ඩක් සාකච්ඡා කරා කොහොමද මේක පළවෙනි දවසේ දෙවෙනි දවසේ කොහොමද මේ සලායතන නැත්තම් මේ ආයතන හරහා ස්පර්ශය සිදුවන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් මතක් කරොත් අපි සාමාන්‍යයෙන් අපි ආධුනික යෝගාවචරයන්ට දෙනවා උපදේශ මාලාවක්. ඒකෙදි සඳහන් කරනවා මේ ඇවිදිමින් කොහොමද සතිමත් වෙන්නේ, ඉඳගෙන කොහොමද සතිමත් වෙන්නේ කියලා. ඒකෙදි ඔය ඇවිදිමින් සතිමත් වීමේදී අපි කකුලේ ස්පර්ශයට, කකුලේ යටිපතුලේ දැනෙන කාය ස්පර්ශයට හිත තියෙනවා, නැත්තම් ඒ දැනීමට හිත තියෙනවා. එතකොට අපිට දැනෙන්න පුළුවන් ආධුනික කෙනෙක්ට මේ ඇවිදිද්දී කොහොමද යටිපතුලට ගල් පෑගෙන හැටි, ඒ ගල් පෑගෙද්දී ඒ ගල් වල තියෙන රළු ගතිය, කකුලේ තියෙන සියුම් ගතිය, ඊට පස්සේ අපි සිමෙන්ති පොලවක නම් ඒක තුල තියෙන හීතල ගතිය, ඊට පස්සේ ටයිල් පොලවක නම් ඒකේ තියෙන ඇලෙන ගතිය, ඒකේ තියෙන සීතල ගතිය, රස්නි ගතිය, මේ දේවල් දැනෙනවා. ඊට පස්සේ වැලි පෑගෙද්දී වැලි පෑගෙන ගතිය, එතනින් ගියාම තනකොළ පෑගෙන නම් ඒ ගතිය, ඒක ස්පර්ශය හරහා, කාය ස්පර්ශය හරහා අපි දැනගන්නවා. ඉතින් එහෙම සක්මන් කර කර ඉද්දි නැත්තම් සතිමත් ඇවිදීම කර කර ඉද්දි අපිට එකපාරකට සද්දෙට හිත යනවා කියලා අපි කියනවා. ඉතින් ඒ නැත්තම් අපි ඒ සක්මන් කර කර ඉද්දි අපි දකින රූපයකට හිත යනවා කියලා කියනවා. අන්නේ හිත යනවයි කියන එක තමයි මේ විඥානය බැස ගන්නවා කියලා කියන්නේ. ඒ විඥානය බැසගන්නේ පිට තියෙන රූපයක් සහ ඇතුළත තියෙන අපේ ආයතන හයෙන් එකක් උපයෝගී කරගෙන. රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, මේ වගේ මේ රූපයක් නැත්තම් රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසේ තියෙන ධර්මතා අරගෙන ඒක අපේ කයේ තියෙන ඇසත්, කනත්, නාසයත්, දිවස්, ශරීරයත්, මනසත් කියන ආයතන හා සම්බන්ධ වෙලා නැත්තම් විඥාණය බැස ගන්නවා කියන නැත්තම් හිත යනවා කියන රූපයකට ඒ රූපය දැකීම සිදුවන්නේ ඇහත් රූපයත් අර හිත යෑමත් නැත්තම් විඥාණයත් හින්දා මෙන්න මේ තුන හින්දා මේ ඇසත් රූපයත් ඒකට පහළ වෙන චක්කු විඥාණය නැත්තම් ඒ හිත යෑම රූපයකට හිත යනවායි කියන ඒ හිත සම්බන්ධ වීමත් සමගම ස්පර්ශය ඇති වෙනවා. ඉතින් අන්නේ ස්පර්ශය තුල ඒක තුල හිත නවත්ත ගන්න පුළුවන් නම් ඒකේ ඇති නැතිවීම හොඳට දැක ගන්න පුළුවන්. එක රූපයක් අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ එකපාරට අපිට කයේ යටිපතුලට හිත යන්න පුළුවන්. වම වම් කකුලේ විලුඹට හිත යනවා. ඊට පස්සේ ආයේ සද්දෙකට හිත යනවා. ඒ සද්දෙට හිත ගිහින් ඊට පස්සේ නැවතත් ආයේ කයට එනවා. මේ වගේ ඒ ස්පර්ශයේ සිදුවෙන තිදුවෙන තැන සමුදේවය නැත්තම් ඒක ඇති නැති වෙන හැටි ගැන භාවනා කරන සාමින් වහන්සේ කෙනෙක් තමයි මේ පළවෙනියෙන්ම කමටහනක් දෙන්නේ අර සාමින් වහන්සේට. මෙන්න මේ ස්පර්ශ ආයතන පස්ස ආයතන හරහා තමයි ඒක උදේවය බල්ල තමයි නිවන් දකින්නේ කියලා පළවෙනි එකන කියනවා. දෙවෙනි සාමින් වහන්සේ කියනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය උදේවය නැත්තම් ඇතිවීම නැතිවීම බල්ල තමයි දසන සුවිසුද්ධි ඇති කරගන්න කියලා දෙවෙනි සාමින් වහන්සේ කියනවා. ඊට චුට්ටක් එහාට යනවා අර තරම් විස්තර බලන්නේ නැති වුණත් සමස්තය වශයෙන් මෙන්න මේ ඇති වෙන අපි දකින සක්මණේදී හෝ පරියංකේදී ඇහෙන සද්දයක් දකින රූපයක් හරහා ඒකෙන් ඇති වෙන විඳීම් ස්වභාවය අර ඇසත් රූපයත් ඒකට බැස ගන්න හිත නැත්නම් ඒ විඥාණයත් හින්දා ස්පර්ශයක් හට ගන්නවා නැත්නම් අපිට ඒක අපිට ස්පර්ශ වෙනවා නැත්නම් අපේ හිත ඒකට බැඳෙනවා. ඒ බැඳීමත් එක්ක ඇති වෙනවා වේදනාවක් නැත්නම් විඳින් ස්වභාවයක්. ඒ කියන්නේ දුක හෝ සැප හෝ නැත්නම් හිතේ ඇතුළත ඇති වෙන දෝමනස්සය හරි සතුට අසතුට දෙක ඇති වෙලා ඊට පස්සේ මේක හඳුනාගෙන යං වේදේති තං සංජානාති කියලා කියනවා. ඒක හඳුනා ගැනීමක් සිදු වෙනවා. ඒ හඳුනා ගැනීම තුළ විතර්කයක් අපිට හට ගන්නවා. මෙන්න මේ කුරුළු සද්දයක් නැත්තම් මේක මේ පුද්ගලයාගේ සද්දේ මෙන්න මේ පුද්ගලයාගේ රූපයයි මේ මන් දකින්නේ මේ පුද්ගලයා මට තරහකාරයෙක් නැත්තම් මගේ යාළුවෙක් කියලා අපි ඒකත් එක්ක සතුට අසතුටත් එක්ක හඳුනා ගැනීමත් එක්ක අපි ඒක විතර්ක කරනවා නැත්තම් අපි ඒක නැවත නැවත යෙදෙනවා. ඒ යෙදීමත් එක්කම අපි ඇතුළත කතන්දරයක් හදනවා. ඒකට කියනවා ප්‍රපංච කිරීම කියලා. නැත්තම් මනසේ ඇතුළතින් හට ගන්න කතාව නැත්තම් සංස්කරණය කරනවා නැත්තම් අපි හිතනවා කියලා කියනවා. ඒකට අපි වශී වෙලා ඒ රූපය ඔස්සේ ඇතුළත කතන්දරයක් හදනවා. ඉතින් මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ පංචස්කන්ධය ඇති වෙන නැති වෙන හැටි ඒකේ අපි රූපය දැකලා රූපය නැති වෙන හැටි වේදනාව සංඥාව අන්නේ විදිහට මේ දේවල් ටිකක් සමස්තයම දකින්න පුද්ගලයෙක් තමයි දෙවනි සාමින් වහන්සේ. දෙවනි සාමින් වහන්සේ ඒකේ උදේවයි දැකලා නිවන් දකින්නවා නැත්නම් දසන සුවිසුද්ධි ඇති කරගන්නවා කියලා දෙවනි සාමින් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ ගැනත් අපි කතා කරා දෙවනි තුන්වෙනි දවසේ. දැන් අද අපිට තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි සාමින් වහන්සේ සඳහන් කරන්නට යෙදුණු දසන සුවිසුද්ධි ඇති කරගන්නේ කොහොමද කියලා ඇහුවට පස්සේ කියනවා අර චතුන්නම් මහා භූතාණං මෙන්න මේ හතර මහා භූතයන් ඇසුරු කරගෙන ඒකේ උදේවය දැකලා තමයි මම දස්සන සුවිසුද්ධිය ඇති කරගන්නේ කියලා තුන්වෙනි සාමින වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒක අපි පොඩ්ඩක් අද සාකච්ඡා කරොත් ගොඩක් මේක සාකච්ඡාවට නිතර යෙදෙන මාතෘකාවක් හින්දා මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඉතින් ඒකෙදි අපි ආධුනික යෝගාවචරයේ පැත්තෙන් කතා කරොත් අපි සතිය පිහිටන ක්‍රම කීපයක් තියෙනවා. ඉරියව් කිහිපයක් තියෙනවා. අපිට පැය 24 වුණත් මේ සතිය පිහිටන්න පුළුවන්. ඒක තමයි නිවැරදිකම. එතකොට අපිට ඉරියව්වක් විශේෂ ඉරියව්වක් නැහැ සතිය පිහිටන්න. ඉතින් ඒකෙින්ද මම උදාහරණයක් වශයෙන් ගන්නවා මේ ඉඳගෙන සතිමත් වීම සහ ඇවිදිමින් සතිමත් වීම ගැන. ඊට පස්සේ අපිට දාගන්න පුළුවන් ඒ දේ එදිනදා ජීවිතයේ කටයුතු කරද්දී නිදාගෙන ඉද්දී කොහොමද මේක මේ සතිමත් වෙන්නේ කියලා. ඉතින් ඒකෙදි ඉඳගෙන ඉන්න ඉරියව්වක් ගත්තොත් අපි ඉඳගෙන ඉද්දී දැන් අපි ඉඳගෙන ඉන්න අවස්ථාවක් ගන්න පුළුවන්. මේ ආහන සියලුම දෙනා ඉඳගෙන ඉන්නවායි කියලා අදහස් කරොත් අපිට දැනෙන්න පුළුවන් මේ ඉඳගෙන ඉන්න එකට අපි හිත ගත්තොත් අපිට දැනෙනවා කාය ස්පර්ශය. නැත්තම් අපි කයේ හිත අපිට තියන්න පුළුවන්. අපේ හිත පිට යනවා, හිතවිලි වලට යනවා, අතීතයට අනාගතයට වෙන තැනක් ගැන වෙන පුද්ගලයෙක් ගැන අපිට හිතෙන්න පුළුවන්. ඒ දේවල් වලින් අපි හිත මෑත් කරගෙන අපේ කයට ගන්නවා. අපිට සද්ද ඇහෙන්න පුළුවන්. ඒ සද්ද වලටත් අපි ඇහුම්කන් දෙන්නේ නැතුව අපි පුළුවන් තරම් අපේ ශරීර ඉරියව්වට හිත ගන්නවා. එතකොට වේදනා කරදර බාධා නැති ඉරියව්වකුත් අපි මුලින්ම හදා ගන්නවා. හදාගෙන පොඩ්ඩක් ඇස් දෙක වහගෙන අපේ කයට හිත තිබ්බට පස්සේ අපිට දැනෙන්න පුළුවන් මේ කය ඉස්සලාම අපි බලන්න ඕනේ මම සතුටෙන් සැහැල්ලුවෙන් මෙන්න මේ කය පරිහරණය කරනවද, නැත්නම් මේ ශරීරයේ මං සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවද කියලා. එතකොට ගොඩාක් වෙලාවට අපිට ඇස් දෙක වහගත්තට පස්සේ දැනගන්න පුළුවන්, හොඳට බලන්න පුළුවන් මනසින්, මේ සමහර විට මේ ඉරියව්ව සමබර නැහැ, වම දකුණ සමබර නැහැ, ඉස්සරහා පස්සේ සමබර නැහැ. ඉතින් අපි ඒ සමබරභාවයත් ඇති කරගෙන ඊට පස්සේ පුළුවන් තරම් ඇඟ ලිහිල් කරනවා, පුළුවන් තරම් ඇඟ සැහැල්ලු කරලා, මේ සැහැල්ලු කරගත්ත කයේ අපි හිත තිබ්බට පස්සේ ඒකට කියනවා සුඛියත්තානම් පරිහරාමි කියලා. අපේ මේ ශරීරයේ සුවසේ පාවිච්චි කරනවා, සුවසේ ඒක තුළ ජීවත් වෙනවා. ඉතින් මෙහෙම ජීවත් වෙදී අපිට බලන්න පුළුවන් ඒ සතුටත් ඒ සැනසීමත් එක්ක ඒ අතරින් බලන්න පුළුවන් මේ කයේ මොනවද සිදුවෙන්නේ කියලා. ඒකින් හොඳට මනසින් බලුවට පස්සේ හොඳ අවධානයෙන් අපිට දැනගන්න පුළුවන් සමහරවිට මේ අපි ඇඳගෙන ඉන්න ඇඳුම් ශරීරයට තද වෙලා තියෙන තද ගතිය අපිට දැනෙන්න පුළුවන්. ඒ වගේම ශරීරය ඇතුලෙන් දැනෙන හොඳ සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට තද ගති තවත් දැනෙන්න පුළුවන්. අපි ඉඳගෙන ඉඳී අපේ පිටිපස ප්‍රදේශ පුටුවට නැත්නම් බිමට තද වෙලා දැනෙන තද ගති දැනෙන්න පුළුවන්. එතකොට අපි අත් දෙක පුටුව ඇඳ උඩ තියන් ඉන්නවා නම් ඒකේ තියෙන පුටු ඇඳේ තියෙන තද ගති, නැත්නම් අපේ අතේ තියෙන මේ සියුම් ගති, පුටු ඇඳේ තියෙන ගොරෝසු ගති, ඒ වගේම කකුල බිම තියෙනවා නම් ඒ පොළවේ තියෙන තද ගතිය, කකුලෙත තියෙන සියුම් ගතිය, සැහැල්ලු ගතිය, මේ වගේ දේවල් දකින්න පුළුවන්. ඒ වගේම අපිට දැනගන්නත් පුළුවන් මේ අපි ස්වභාවිකව ගන්න හුස්ම රැල්ල, ඒක නාසිකාග්‍රේ ගන්න හුස්ම වෙන තැනක අපිට දැනෙන්න පුළුවන්, පිට කරන හුස්ම වෙනත් ආකාරයකට අපිට දැනෙන්න පුළුවන්. මේ හුස්ම රැල්ල හින්දා, මේ හුස්ම ගැනීමේ පිට කිරීමේ ක්‍රියාවලිය හින්දා ඇඟ ඇතුලේ තියෙන උදරයේ ආශ්‍රිත ප්‍රදේශයේ පිම්බෙන හැකිලින ස්වභාවය, පිම්බෙද්දී අපිට මාංශපේශී ඈත් වෙනවා, ටිකක් වෙහෙස කර ගතියක් හැකිලෙද්දී අපිට ඒක සැහැල්ලු ගතියකට දැනෙන්න පුළුවන් සමහර කෙනෙක්ට. මේ දෙක මාරු වෙලා දැනෙන්න පුළුවන්. පිම්බෙන එක ටිකක් වෙලා ගත වෙන වැඩක් විදිහට දකින්න පුළුවන්. හැකිලෙන එක බොහොම සරල, නැත්තම් බොහොම කෙටි කාලෙකින් සිදුවෙන විද්‍යාවක් විදිහට දකින්න පුළුවන්. මෙන්න මේ වගේ මේ වායෝ ධාතුවේ තියෙන මේ පිම්බන පුම්බන හකුලන ගතියත්, මේ පටවි ධාතුවේ තියෙන මේ ඝන නැත්තම් තද ගතිය සහ සැහැල්ලු ගතිය කියන මෙන්න මේ කොටස් දෙකත්, ඒ වගේම අපේ ඉන්න පරිසරය අනුව අපේ සීතල රස්නි ගතිය අපේ ශරීරයට දැනෙන්න පුළුවන්, ඒ වගේම ඇඟ ඇතුලෙන් තියෙන රස්නයක් හෝ සීතලක් අපිට දැනෙන්න පුළුවන්, ඒ වගේම ගන්න හුස්මත් පිට කරන හුස්මත්, ගන්න හුස්ම සීතලටත් පිට කරන හුස්ම රස්නෙටත්, මේ වගේ මේ උණුසුමත් තේජෝ ධාතුවත් මේ දෙපැත්ත උණුසුම සහ සිසිලස කියන දෙපැත්තම අපිට යෝගාවචරයට අත්විඳින්න පුළුවන්. ඒ වගේම අපි එදිනදා ජීවිතයේදී නාද්දී වතුර වැටෙද්දී අපිට සමහරවිට රස්නේ වතුර නම් සීතල වතුර නම් මේ දෙකේ වෙනස, රස්නේ වතුර ටිකක් වෙලා යද්දි සීතල වෙනවා ඇඟට වැටෙනාට පස්සේ. ඒ වගේ එදිනදා ජීවිතයේදී කටයුතු කරද්දී මේ විදිහට දැනගන්න පුළුවන්. සක්මන් කරද්දිත් අපිට කකුල බිම තියද්දී යටිපතුලට දැනෙන අර පොළවේ තියෙන ඝන ගතිය, තද ගතියත්, පොළවේ තියෙන රස්නේ සීතල ගතිය දැනගන්න පුළුවන්. ඒ වගේම කයේ පැත්තෙන් ගත්තොත් කයේ තියෙන යටිපතුලේ තියෙන සියුම් ගතිය, ඒක ඇතුළත ඒකෙන් හටගන්න රස්නේ සීතල ගතිය කකුලට දැනෙන විදිහ. ඊට පස්සේ මේ සක්මන් කරද්දී වටේ තියෙන වාතය ඇවිල්ලා හුළඟක් හරි අපේ ඇඟේ වදින ස්වභාවය, මෙන්න මේ වගේ, මෙන්න මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකේදී ආපෝ කියන ගතිය ටිකක් අපිට තේරුම් ගන්න අපහසු වුණත් මේ ආපෝ කියන ගතියේ තියෙන බන්ධන ස්වභාවය, ආබන්ධන ස්වභාවයයි විසිරෙන ස්වභාවයයි දෙකම මෙන්න මේ ආපෝ ගතිය තුළ පිහිටනවා. ඒ කියන්නේ අපේ මේ අංශු එකට බන්ධලා තියෙන ස්වභාවය තියෙන්නේ මෙන්න මේ ආපෝ ගතියෙන්. නැත්තම් මේ හාල් කුඩු ටිකක් පිටි කුඩු ටිකක් නිකන් තියෙද්දී හුලඟක් ආවොත් ගහගෙන යනවා. නමුත් වතුර බින්දුවක් හරි දැම්මොත් මේක ගුලියක් වෙන ස්වභාවයට මේක බන්ධනය වෙනවා. අන්න ඒ ගතියට තමයි ආබන්ධන ගතිය කියන්නේ. ඒකෙන් තමයි අපි මේ ඇවිදින්න අපිට උදව් කරන්නේ ආපෝ මේ හතර මහා භූත ධර්මයෙන්ම අපිට උදව් කරනවා. ඉතින් මේ විදිහට අපිට දැක ගන්න පුළුවන් පඨවි ආපෝ තේජෝ නැත්තම් මේ ඝන ගතිය, නැත්තම් සැහැල්ලු ගතිය, නැත්තම් මේ විසිරෙන ස්වභාවය සහ තැම්පත් වෙන ස්වභාවය, රස්නේ සීතල ගති අපේ කය තුලින්ම දැනගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දැනගද්දී අපිට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා සතර සතිපට්ඨාන සූත්‍රයේත් මේ ධාතු මනසිකාරය පබ්බේදී සඳහන් කරන මේ විදිහට අපිට කයෙන් මේ දේවල් දැනගද්දි හරියට අපිට මුලින් මුලින් ආධුනික යෝගාවචරය කියනවා මගේ කකුල තද වෙනවා, මගේ කොන්ද තද වෙන ගතියක් මට දැනෙනවා, මගේ රස්නේ සීතල ගතිය දැනෙන්නේ මගේ ඔළුවට නැත්තම් අත් දෙකට දැනෙනවා. මේ විදිහට තමන්ගේ කයත් එක්ක සම්බන්ධ කරලා පළවෙනි යෙම්ම යෝගාවචරය සඳහන් කරනවා. ඊට පස්සේ ටිකක් ටිකක් යද්දී මේ යෝගාවචරයට තේරෙනවා මේ දේවල් කයේ නාමයක් දුන්නේ නැතත්, අතපය ඔළුව කියලා නම් කරේ නැතත්, මෙන්න මේ තද ගතිය සහ සැහැල්ලු ගතිය, සීතල රස්නේ ගතිය, ඒ ස්වභාව ලක්ෂණ වශයෙන් ටිකක් වෙලා යද්දි තේරෙනවා මේක කොහෙද වෙන්නේ තද ගතිය තේරෙන්නේ නැහැ, කොහෙද හුස්ම ගන්නේ නාසිකාග්‍රය කියලා තේරෙන්නේ නැහැ, කොහෙදෝ හුස්ම රැල්ලක් වැඩ කරනවා, කොහෙදෝ තද ගතියක් දැනෙනවා, කොහෙදෝ සැහැල්ලු ගතියක් දැනෙනවා. ඇඟ ඇතුළෙම දෙපැත්තක එක පැත්තක් තද වෙනවා, එක පැත්තක් සැහැල්ලු වෙනවා, සීතල ගතියත් මේ රස්නේ සීතල ගතිය එක එක තැන්වල ඇති වෙනවා. ඉතින් මේක ටික වෙලාවක් යද්දි තේරෙනවා මේ තද ගතිය කියන එක රස්නේ ගතියට කිසිම සම්බන්ධයක් නැහැ. තදගතිය වශයෙන් පවතිනවා. ඒකේ තදගතිය ඇති වෙලා නැති වෙලා යනවා. සීතල රස්නේ ගති, සීතල රස්නේ ගති විදිහට ඒක ඇති නැති වෙලා යනවා. වායෝ ස්වභාවයත්, පිම්බෙන හැකිලෙන ස්වභාවයත්, ඒ වායෝ පොට්ටප ධාතුවත් එයාට ඕන විදිහට ඇවිල්ලා නැති වෙලා යනවා. ඉතින් මේ ටික ගත්තට පස්සේ මේ භූත හතර ප්‍රධාන වශයෙන් ඒ තමන්ට අයිතිකාරය කරා ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ඒක ටික ටික කාලයක් යද්දී අපි වායෝ ධාතුවට විතරක් හිත තිබ්බොත් අනිත් ටිකත් අපිට පේන්නේ නැතුව ගිහිල්ලා අර වායෝ ධාතුවෙත් ඇති නැති වෙන ස්වභාවය හොඳට තේරුම් ගන්නවා නාසිකාග්‍රය හෝ උදරය සම්බන්ධ කරගෙන. එතකොට ඒකෙත් ඒ ගන්න හුස්ම සහ පිට කරන හුස්ම නැත්තම් පිම්බෙන හැකිලෙන එක, පිම්බෙන එකෙන් හැකිලෙන එක සුවයත්ත, ඒක පිම්බෙන එක මුලැමැදාග වෙනමව සිදු වෙනවා. ඒක නැති වෙලා අපිට නැත්තම් නැති වුණාට පස්සේ තියෙන හිස් ස්වභාවයක් නැත්තම් ඒක නැති ස්වභාවයකට ගිහිල්ලා නැවතත් හැකිලීම පටන් ගන්නවා. හැකිලීමෙත් මුලැමැදාග තියෙනවා. නැත්තම් හුස්ම ගන්න පිට කරන එකෙත් ඒක සෝහායත්තව සිදු වෙනවා. ඒක කොහෙදෝ සිදු වෙන ස්වභාවයක් විදිහට යෝගාවචර ටික කාලයක් කරගෙන කරගෙන යද්දී පරියංකයේ තුලදී වුණත් දැනගන්න පුළුවන් අන්තිමට වෙද්දී මොනවදෝ ධාතු ස්වභාවයන් ටිකක් වැඩ කරනවා. එතන සතේ පුද්ගලෙක් නැහැ. එයාලා අවශ්‍ය දේ පටවියට පටවිය අවශ්‍ය විදිහට එයා ඉන්නවා. වායෝ ධාතු වායෝ ධාතුවට අවශ්‍ය විදිහට ඇති නැති වෙලා යනවා. ඒක හේතුඵල ධර්මයක් අනුව හේතුවක් හින්දා ඒ දේවල් සිදු වෙනවා කියලා ටික ටික කාලයක් යද්දී මේ යෝගාවචරයට වැටෙනවා මේක අපේ පාලනයෙන් තොරයි. තමන්ගේ පාලනයෙන් තොරව මේ දේවල් සිදු වෙනවා. එතකොට ටිකක් අපේ තණ්හාව වැඩ කරනවා නම් හොඳට තේරෙනවා අපි උත්සාහ කරනවා අපිට ඕන විදිහට මේ දේවල් සිද්ධ වෙනවා නම් අපි කැමතියි. අපිට ඕන විදිහට මේ ධාතු ස්වභාවයන් පවතිනවා නම් අපි කැමතියි. නමුත් ඒ විදිහට නෙමෙයි වෙන්නේ. ඒ ධාතුන්ට ඕන විදිහට එයාලගේ කටයුතු ටික සිදු කරනවා. ඒක හින්දාම තමයි මහා භූතයෝ කියලා කියන්නේ. මේ භූතයෝම තමයි එයාලට ඕන විදිහට පටවිය පටවියට ඕන විදිහට වැඩ කරනවා. ආපෝ ආපෝට ඕන විදිහට, වායෝ වායෝට ඕන විදිහට, තේජෝ ධාතුව තේජෝ ධාතුවට අවශ්‍ය විදිහට, ඒ ඍතුවට ඒ අනුව වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒක අපේ පාලනයකින් තොරවයි. එතකොට අපි මේ දේවල් පාලනය කරන්න ගියොත් අපිට ඉස්සල්ලාම දැනෙන්නේ අමුමමු දුකක්. ඒ දුක හේතුව මොකද? ඒක වෙනස් වෙන්නේ යාට ඕන විදිහට සහ අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ, නিত্যව තියෙන්නේ නැහැ, වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ අනිත්‍යතාවයේ හින්දම අපේ කැමති විදිහට වෙන්නේ නැති හින්දත් දුකයි, අනිත්‍යයි, වෙනස් වීමයි දුකයි අපිට දැනෙනවා. නමුත් මේක ටික ටික කරගෙන යද්දි ඒක යාට ඕන විදිහටයි වෙන්නේ කියලා අපි පිටින්දන් බලන් ඉද්දි අපිට ඒක දුකක් වෙන්නේ නැහැ, ඒක සිදුවීමක් පමණයි. එතකොට අපි ටික ටික මේ දුක්ඛ අනිත්‍ය දුක්ඛ කියන දේෙන් අනාත්ම පැත්තට යද්දි අපිට තේරෙනවා මේක සතේපුද්ගලයක් නෑ, මේක වෙන්නේ යාට ඕන විදිහට. එතකොට අපි මේකට කකුල අතපය කියලා නම් දාන්නේ නැහැ. මේක ස්වභාව ලක්ෂණයක් විදිහට දකිද්දි අපිට ඒක තේරෙන්නේ නැහැ දුකක් වශයෙන්. මේක පිටින්දන් බලන් ඉද්දි සිදුවෙන සිදු දාමය. ඒ සිද්ධි දාමය අපේ කයටත් එකයි, ගස්කොළන් වලටත් වල එකයි, සත්තුන්ටත් එකයි කියලා සාමාන්‍යයෙන් පොදු අනුමාන ඥානයකුත් අපිට දැක ගන්න පුළුවන්, ලැබෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි සමායි මේ භාග්‍යතුන් සඳහන් කරන්නේ මේ උපමාවක් දෙනවා. ගවඝාතකයෙක් එළදෙනක්ව හැම ගහලා හතරමං හන්දියක තියන් විකුණද්දි ඒක ඒ මස් ටික විකුණද්දි ඒ මස් විකුණද්දි හරක් මස් නැත්තම් එළු මස් මේ එළදෙනෙක්ගේ මස් කියනවට වඩා මේ මේ එළදෙනක් කියන සංඥාවට වඩා මේ මස් කියන සංඥාව නැත්තම් මේ කකුලේ මස් නැත්තම් මේ ඔළුවේ මස් නැත්තම් මේ නැට්ට මේ කකුල ඒ විදිහට බෙදලා නිකන් ඒකේ එළදෙනගේ සංඥාව නැති වෙනවා වගේ මේ හතර බහා භූතයන් හරහා මේක විපස්සනා කරද්දී අර තමන්ගේ තියෙන පුද්ගල සංඥාව මේ මමයි කියන සංඥාව නැති වෙලා ගිහිල්ලා අර මේකේ තියෙන මහා හුදු හතර මහා භූත ධර්මයන් පමණයි නැත්තම් පඨවි ආපෝ තේජෝ වායෝ පමණයි මේකේ සතිපුද්ගලයක් නැහැ අපිට අනුව මේ දේ සිදුවන්නේ නැහැ කියන සංඥාව අනාත්ම සංඥාව ටික ටික මේ පුද්ගලයාට මතුවෙනවා මේ විපස්සනා කරන පුද්ගලයාට මතුවෙනවා අන්නේ ඒක හරහා තමයි මෙන්න මේ හතරිනි සාමින්වහන්සේ සඳහන් කරන්නේ මේක තුල පවතින තාක්කල් අර හිතේ තියෙන අනුසය ආශ්‍රය නැති කිරීම සඳහා මේක හේතුවක් වෙනවා. ඒ කියන්නේ අපේ තියෙන කෙලෙස් ස්වභාවයන් නැතිවීම සඳහා මේක හේතුවක් වෙනවා. මොකද වෙන්නේ අර නීවරණ ධර්ම ටික යටපත් වෙලා ඒ කෙලෙස් අනුසය ආශ්‍රය නිතර නිතර ඇති නැති වෙන ස්වභාවය හොඳට දැක ගැනීමෙන් අනුසය ආශ්‍රය වලට ඉඩක් නැති වෙන මට්ටමටම මේ අපි කයේ හිත පිහිටීම තුලිනුත් ඒ අනුසය ආශ්‍රයෙන් ඇති වෙන්නේ අපේ තියෙන මෝඩකම සහ තණ්හාව කියන එක අවබෝධ කිරීමට මෙන්න මේක හොඳ තෝතැන්නක් වෙනවා කියලා තුන්වෙනි සාමින්වහන්සේ සඳහන් කරනවා. ඉතින් හතරවෙනි සාමින්වහන්සේ ගැනත් කතා කරොත් මොකද මේ බොහොම කෙටි දෙයක් තියෙන්නේ. ඒකෙදි හතරවෙනි සාමින්වහන්සේ කියන්නේ මේ තුන් දෙනාම කියපු දේ හතරවෙනි සාමින්වහන්සේ නැත්තම් මේ දැන් තුන්වෙනි සාමින්වහන්සේ කියපු දේ මේ හතර මහා භූතයන් විපස්සනා කිරීම නැත්තම් උදේවයි බැලීම හරහා නිවන් දකින්නවයි කියන එක මේ සාමින් අහන සාමින්වහන්සේට උත්තරේ මදි. ඒක විස්තර වැඩි හින්දා මේ උත්තරේ ගැලපෙන්නේ. එයාට කලින් කියපු දෙකත් එක්ක ගැලපෙන්නේ නැති හින්දා මෙයා මේ සාමින්වහන්සේ වඩිනවා හතරවෙනි සාමින්වහන්සේ ගාවට. හතරවෙනි සාමින්වහන්සේ කියන්නේ යං කිච්ච සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්මං කියලා. මේ හතරවෙනි සාමින්වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ යම් කිසි ධර්මතාවයක් ඇති වෙනවද ඒ සියලුම ධර්මතාවයන් නැතිවීම හේතු කරගෙන ඒකේ ඇති නැතිවීම බලලා තමයි දර්ශන සූසුද්ධි ඇති කරගන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ඒකෙදි සඳහන් කරන්න යෙදුනොත් මේ සාමින්වහන්සේ ටිකක් ගැඹුරකට ගිහිල්ලා නැත්තම් මුළු සමස්තයම ගැන කතා කරන අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයම ඒ වගේම මේ කාමලෝක රූපලෝක අරූපලෝක කියන මේ තුන් ලෝකයේම ත්‍රිලෝකික මේ ත්‍රිලෝකික මේ ධර්මයන් පිළිබඳවත් ඒ වගේම මේක ප්‍රථම යාමයේ මේක පස්චිම යාමයේ මේ ඒ වගේ කාල මේ වයස් භේදයකින් තොරව ඒ සාමින්වහන්සේ සඳහන් කරන මේ සියලුම ධර්මතාවයන් ඇති නැතිවීම විපස්සනා කිරීම තමයි දසන සුවිසුද්ධිය ඇති කරගන්න හේතුව වෙන්නේ කියලා. එතකොට අපි සඳහන් කරොත් අපි මුලින් මුලින් යෝගාවචරයට කියනවා ආධුනික යෝගාවචරයට කයේම පුළුවන් තරම් හිත තියාගන්න කියලා. ඉතින් ඒකෙදී අපිට මුලින් ওই වගේ හුස්ම රැල්ල දැනෙන්න පුළුවන්. පය ගැටෙද්දී පයේ දැනෙන දැනීම් ස්වභාවය තියාගන්න අපේ හිත තියාගන්නවා. ඒ දැනීම් ස්වභාවයත් එක්ක අපි තද ගති, සැහැල්ලු ගති ඒ දේවල් දැනෙනවා. ඉතින් පුළුවන් තරම් අපි කියනවා මේ හුස්ම රැල්ලත් කයත් එක්ක යාළු වෙලා එයත් එක්ක වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියලා. ඉතින් එහෙම එහෙම ටික කර ටික ටික කරගෙන යද්දී අර වගේ අපිට දැනෙන්න පුළුවන් සක්මන් කරද්දී නැත්තම් පරියංක භාවනා කරද්දී අපේ හිත යන්න පුළුවන් රූපයකට, සද්දයකට. ඉතින් මුලින් මුලින් මේක බාධාවක් කියලා යෝගාවචරයත් සඳහන් කරනවා. ඉතින් ගුරුවරයා සඳහන් කරනවා ਉਹ බාධාවක්, ඒකින්ද පුළුවන් තරම් කයට හිත ගන්න කියලා. ඉතින් එතනදී යෝගාවචරයට එහෙම කිව්වට ඒකත් වැරදි නෑ. ඒකත් පුළුවන් තරම් කයට මේ අනුව මේ තුන්වෙනි සාමිනවාසී කියනවා අනුව මේ කයේම හිත තියාගන්න එකේ මේ දසන සූසුද්ධි ඇති කරගන්න පුළුවන්. සමහර සාමිනවාසී කෙනෙක් කියන්න පුළුවන් සමහර යෝගාවචරය අනුව ඉදිරියට යන අනුව කමක් නැහැ කයේ හිත තිබ්බට හිත සද්දයකට රූපයකට ගියාට පස්සේ ඒක දිහා හොඳවට බලන්න ඒ සද්දේ රූපය ඇති වෙලා ඒ ඇති වෙලා නැති වෙන හැටි ඒ රූපයකට ගියාට පස්සේ ඒ රූපය පේනවා ඊට පස්සේ නැති වෙලා යනවා. ඊට සද්දයක් ඇති වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙ නැවතත් කය ස්පර්ශය දැනෙන්න පුළුවන්. මේ විදිහට ටිකක් විස්තරව බලන්න කියලා ටිකක් ඉදිරියට ගිය යෝගාවචරයට සඳහන් කරන්න පුළුවන් ඒ ක්‍රමියත් හරි මේ පස් ආයතනියත් ගැන කතා කරොත් අන්න ඒ පිළිබඳ තමයි පළවෙනි සාමින්වහන්සේ සඳහන් කරන්නේ. ඊට පස්සේ ඊටත් ටිකක් එහාට ගියාට පස්සේ යෝගාවචරයට කියනවා මේ පංච පංචස්කන්ධය නැත්නම් මේ ඉඳගෙනෙද්දී නැත්නම් සක්මන් කරද්දී නැත්නම් ඉදින්දා ජීවිතයේදී කවුරු හරි කාගේ හරි බැනුමක් නැත්නම් ඒකට කියනවා සද්දයක් කියලා, සද්දය ඇහුනට පස්සේ හිත ඇතුළත තරහක් හරි සතුටක් හරි අසතුටක් හරි ඇති වෙනවා. ඒ අසතුටත් එක්ක අපි ඒක හඳුනා ගන්නවා මෙයා මගේ සතුරෙක් නැත්නම් මෙයා මගේ මිතුරෙක් කියලා සංඥා කිරීමක් තියෙනවා. ඊට පස්සේ මේක පිළිබඳ විතර්ක කරනවා, නැවත නැවත මෙයාගේ රූපය මතක් කර කර නිකන් ඉන්න වෙලාවටත් මෙයා ගැන අසතුටක් හෝ සතුටක් සම්බන්ධව විතර්ක කරනවා. ඊට පස්සේ ප්‍රපංච කරනවා මෙයාට කතා කරන්නේ කොහොමද, නැත්නම් මෙයාට බනින්නේ කොහොමද, නැත්නම් මෙයාට ගහන්නේ කොහොමද, මෙයාට වලක් කපන්නේ කොහොමද කියලා අපේ හිත ඇතුළතින් මේ රටාවකට නැත්නම් පුරුද්දකට සිතුවිලි ටිකක් ඇති වෙනවා. ඒක අපි වැටිච්ච වෙලාවට, අපිට තරහ ගිය වෙලාවට කොහොමටත් ඒක පොදුයි. ඒ ස්වභාවය ඇති වෙන අපි පුරුදු වෙලා ඉන්න ස්වභාවයට අපේ ප්‍රපංච ටික සිදුවෙනවා. ඉතින් මෙන්න මේක බලලා හොඳට මේ මෝඩකම් දිහා බලලා ක්‍රියාත්මක නොවි මෙන්න මේ හිත අපේ තියෙන ඇතුළත තියෙන මෝඩ ගති නැත්නම් තණ්හා ගති දැක ගන්න කියලා ඒක ඒකේ ඇති නැති වීම බලලා මේකෙන් ක්‍රියාත්මක නොවි මේ තියෙන මෝඩකම් දැකලා මේ පංචස්කන්ධයම හොඳට දැකලා අපිට එදිනදා ජීවිතේ මේ පැය 24ම හොඳට මේ හිත දිහා හොඳට බලන් ඉද්දි දැක ගන්න පුළුවන් මේ පංචස්කන්ධයම වැඩ කරන විදිය. මෙන්න මේ විදිහට තමයි අපි ආධුනික යෝගචරය ටිකක් ප්‍රවීණ යෝගාවචරයක් කියන දක්වා යද්දී හොඳට විස්තර වශයෙන්ුත් මේ සමස්තයේ වශයෙන්ුත් ටික 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 ගැඹුරට බලන්න පුරුදු වෙනවා. ඒක තමයි ඊට පස්සේ අන්තිමට මේ අරමුණ විපස්සනා කරන්න බැහැයි කියලා අරමුණක් නැති වෙන තරමටම යෝගාවචරය පුරුදු වෙනවා. මේක හොඳට මේ පුරුදු වෙලා හැම ධර්මතාවයක්ම අපිට එන තරහක් නැත්තම් රාග ස්වභාවයක් නැත්තම් මෝහයක් ඒ හැම දෙයක්ම ඒ වගේම නීවරණ ධර්ම අපිට එන කාමච්ඡන්දය ව්‍යාපාදය තීන මිද්‍ය නිදිමත ගතිය නැත්තම් ඉදිරිය සැලසුම් කරන ගතිය අතීතය ගැන පශ්චාත්තාප වෙන මේ හැම නීවරණයක්ම ඊට පස්සේ අපිට එන සැක සංකා ඒව ඇති නැති වෙලා ඇති වෙලා නැති වෙලා යන හැටි හැම දෙයක්ම විපස්සනා කරන්න පුළුවන් මට්ටමට අර යංකින්චි සමුදය ධම්ම සම්පත්ත නිරෝධ ධම්මන් කියන මට්ටමට කායानुපස්සනාවෙන් පටන් ගත්ත පුද්ගලයා ටික 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 වර්ධනය වෙන්නත් පුළුවන්. ඒ නැත්නම් අර කායानुපස්සනාව හරහාම නැත්නම් අර පස්සායතන හරහාම පංචස්කන්ධය හරහාම දසන සූසුද්ධිය ඇති කරගන්නත් පුළුවන්. ඉතින් මේ උත්තරෙත් මදි වෙලා තමයි මේ සාමින් වහන්සේ භාගතුන් වහන්සේ ගාවට යන්නේ. ඉතින් භාගතුන් වහන්සේ ගාවට මේ වැඩියට පස්සේ භාගතුන් වහන්සේ සඳහන් කරන්නේ මොකද්ද? මේ හතර දෙනාම සීනාශ්‍රවයන් වහන්සේලා නැත්නම් රහතන් වහන්සේලා මේ සාමින් වහන්සේලා කියන්නේ මොකද්ද? ඒ සාමින් වහන්සේලා ගිය ගමන කියලා ඒ ගිය ගමනෙන් කෝකෙන් ගියත් වැටෙන්නේ එකම පාරටයි. ඒ අරහත්වයේ සඳහාමයි මේ ගමන් හතරම පාරවල් හතරම තියෙන්නේ කියලා සඳහන් කළා. මේ සාමින් වහන්සේට කෑල ගහේ උපමාව දීලා මේ එරබදු ගහේ අරිෂ්ඨය හදන විදිය බඩේ අමාරුවට නැත් පාණ්ඩ රෝගයට හදන්නේ කොහොමද? එරබදු ගහ ගැන හොයන් නැතුව එරබදු ගහ මේ මොන වගේද කියලා අහලා තැන් තැන් වල යනවට වඩා එක්කෙනෙක්ගෙන් එරබුදු ගහ කොහෙද කියලා අහගෙන එතෙන්ට ගිහිල්ලා එරබුදු ගහෙන් අරිෂ්ඨය හදගෙන බොන්නේ නැතුව එරබුදු ගහ මොන වගේද කියලා තැන් තැන් වල හිතගෙන යනවා වගේ ඔයත් මේ තැන් තැන් වල යනවා කියලා නිකන් උපමාවකින් ඒ ස්වාමීන් වහන්සේට හේතු ගන්නවා. ඒකත් මදි වෙන පාර මේ භාගතුන් වහන්සේ අන්තිමට මේ සූත්‍රයේ දේශනා කරන ලස්සන උපමාවක්. අන්නේ උපමාවක් සඳහන් කළත් ධර්ම දේශනාව නත්තණ්ඩයි අදහස් කරන්නේ. තී උපමා විදි ලස්සන සඳහන් කරනවා. එක්තරා රටක ප්‍රධාන නගරේ රජුරුවෝ ඉන්නවා. ඉතින් මේ රජුරුවන්ගේ තියෙනවා ප්‍රාන්ත ගොඩක්, නැත්නම් ඉන්දියාවේ සඳහන් කරොත් ඉන්දියාවේ ප්‍රාන්ත ගොඩක් තියෙනවා. ඒ කාලේදී ඉතින් ඒ ප්‍රධාන රජුරුවෝ ඉද්දී ඒ ඈත ප්‍රාන්තයක නගරයක එතන නගර ප්‍රධානියෙක් නැහැ. ඒකෙ හින්දා ඒ නගර වැසියෝ ඒ ඈත දුරස්ත තියෙන ඒ නගර වැසියෝ ඇවිල්ලා රජුරුවන්ට සඳහන් කරනවා මේ නගරය පාලනය කරන්න අපිට නගර පාලකයෙක් නැහැ, ඒකින්ද රජතුමානි අපිට පාලකයෙක් දෙන්න කියලා. රජතුමා මොකද කරන්නේ? රජතුමාගේ පුත්‍රයෙක් දෙනවා මේ නගරය පාලනය කරන්න. මේ පුත්‍රයා ගිහිල්ලා ඈත තියෙන නගරේ ටික කාලයක් පාලනය කරගෙන ඉද්දී ඒකේ ඉන්න මැරයෝ නැත්තම් ඒකේ ඉන්න චණ්ඩ පුරුෂයොත් එක්ක එකහු වෙලා මේ සූදු කෙලීමේ නැත්තම් මද්‍රව්‍ය පාලනය කිරීමේ ස්ත්‍රී දූර්තියේ මේ පංච දුෂ්චරිතයේම යෙදිලා මේ රට මේ ප්‍රාන්ත නගරය දුරස්තව තියෙන ප්‍රාන්ත නගරය පිරිහීමකට පත් වෙනවා. පිරිහීමට පත් වුණාට පස්සේ ඒකේ නගරවැසියෝ නැවතත් ඇවිල්ලා කියනවා මේ 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 නගරපාලකයා හොඳ නැහැ, මේ විදිහට අපිව රට නගරය විනාශ වෙනවා, ඒකින්ද මොනවහරි කරන්න කියලා. ඊට පස්සේ මේ කට්ටිය පිටත් කරලා අර ප්‍රධාන රජ්ජුරුවෝ පුරෝහිතර අඬ ගහලා කතා කරලා කියනවා, පුරෝහිතතුමනි ගිහිල්ලා මේ නගරේ තියෙන නගරපාලකයාව රාජාභිෂේක කරලා නැවතත් කරලා මේ දසරාජපද ධර්මයෙන් මේ රට පාලනය කරන්න උගන්වලා අහපෝ වෙන්න කියලා. ඊට පුරෝහිත මොකද්ද කියන්නේ අර රජ්ජුරුවන්ට, මේ වෙලාවේ යන එක සුදුසු නෑ, චණ්ඩයි පරුසයි, මට ගහන්න ඉඩ තියෙනවා කියලා කියනවා. මට මේ දේ කරන්න අපහසුයි කියනවා. ඊට පස්සේ රජ්ජුරුව මොකද කරන්නේ, යෝධයෙක් අඬ ගහලා යෝධයාට කියනවා මේ පුරෝහිතත් එක්ක යන්න ඒ ඈත නගරයට ගිහිල්ලා මේ මං දුන්න පණිවිඩය කියලා නැවතත් රාජාභිෂේකය කරලා එන්න කියලා. ඉතින් මේ පුද්ගලයෝ දෙන්න, මේ පුරෝහිතයි අර යෝධයයි යනවා අර ඈත තියෙන නගරයට. නගරයට යද්දී නගරේ වට කරලා තියෙනවා තාප්පකින්, දොරවල් හයක් තියෙනවා, හත් වාසල දොරවාසල හයක් තියෙනවා හය පැත්තේ. මේ ඕනම ඒ දොරක ඉන්නවා දොරටු පාලකෙක්. ඒ දොරටු පාලකයා දන්නවා මේ නගරයට එන්න ඕන, ඇතුල් කරන්න ඕන කවුද නැත්තේ කවුද කියලා. මේ හොඳ දොරටු පාලකෙක් නම් දන්නවා. ඉතින් මේ යෝධයයි පුරෝහිතයි එද්දී එතන හිටපු දොරටු පාලකයා දන්නවා මේ රජ්ජුරුවෝ පාලනය කරන්න තමයි ඉන්නේ, මේ දෙන්න හොඳ දෙන්නේ කියලා. අර පුරෝහිත ගිහිල්ලා අහනවා රජ්ජුරුවෝ කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා මෙන්න මේ හතරමං හන්දියක් තියෙනවා මේ නගරේ මැද, අන්න එතන තියෙන එතන තමයි රජ්ජුරුවෝ ඉන්නේ. හැබැයි ඉන්නේ මෙහෙම බීලා පුළුවන් නම් ගිහිල්ලා පාලනය කරලා මේ රජ්ජුරුවෝ නැවත රාජාභිෂේක කරලා එන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ, අර යෝධයයි පුරෝහිතයි අර හතරමං හන්දියේ පාරවල් හතරෙන් මැද තියෙන ඒ හතරමං හන්දියේ ඉන්න රජ්ජුරුව හම්බෙන්න යනවා. ගිහිල්ලා පුරෝහිත මොකද්ද කියන්නේ කියලා මෙන්න මේ පණිවිඩය කියනවා, මෙන්න මේ විදිහට රට පාලනය කරන්න, මේ රට පාලනය කරන එක මේ විදිහට කරොත් හරියන්නේ නැහැ කියලා. අර රජ්ජුරුවන්ට ඇහෙන්නෙම නැහැ, රජ්ජුරුවන්ට ඇහෙන්නෙම නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ, අර යෝධයා අර රජ්ජුරුවන්ගේ බෙල්ලෙන් අල්ලනවා, බෙල්ලෙන් අල්ලලා කඩුව එළියට අරන් කියනවා මේ විදිහට කරේ නැත්තම් මේ පුරෝහිත කියන දේ ඇහුවේ නැත්තම් හිස ගසා දමනවා කියලා. ඊට පස්සේ ඒකට බය වෙලා, යෝධයාට බය වෙලා අර වටේ හිටිය අර පංච දුෂ්චරිතයම කරන යාළුව නැත්තම් චණ්ඩ පුරුෂය ඔක්කොම දුවනවා. මේ රජවාසවල් හතරෙන්ම හයෙන්ම මේ දොරටු හයෙන්ම ඈතටම යනකන් දුවනවා. දිව්වට පස්සේ මේ රජුරුවන්ට ටිකක් අර වෙරි මත හිඳිලා ටිකක් ඇස් ඇරෙනවා, ටිකක් මරණ බය ඇවිල්ලා අර පුරෝහිත කියන එක අහන්න ගන්නවා. ඊට පුරෝහිත උගන්වනවා මේ 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 විදිහට රට පාලනය කරන්න ඕනේ කියලා. අන්තිමට අර රාජාභිෂේකය කරලා නැවතත් රජවාසලට එනවා කියලා සඳහන් කරනවා. ඒකෙදි භාගතුන් වහන්සේ සඳහන් කරනවා මොකද්ද මේ දුන්න උපමාව කියලා. ඉතින් මේ ප්‍රධාන රජ්ජුරුව තමයි භාගතුන් වහන්සේ ගෙනියන පණිවිඩය තමයි නිවන කියන පණිවිඩය. ඈත නගරය නැත්නම් ඈත ප්‍රාන්තය තමයි පංචස්කන්ධය, නැත්නම් මේ මනුෂ්‍යයන්ගෙන් මේ හතර මහා භූත වලින් හැදිදිච්ච මේ මනුස්ස ශරීරයේ පංචස්කන්ධය. ඉතින් මේකේ ඉන්න රජතුමානේ ප්‍රාන්ත රාජ්‍යයේ ඉන්න මේ නගර පාලකයා තමයි විඥානය, නැත්තම් ඒ පුද්ගලයා කියලා කියන්නේ, නැත්තම් අපි කියලා මම මම කියලා කියාගන්නේ. මෙන්න මේ නගරේ පාලකයා තමයි මේ විඥානය. ඉතින් මේ දොරටු හය තමයි මේ මෙන්න මේ සලායතන, ඇසකන දිවනාසය ශරීරයේ මන කියන හය. මේ දොරටු පාලකයා නැත්තම් මේ දොරටු හයෙන් එන අරමුණු හරියට අවශ්‍ය දේ ඇතුළට ගත යුතු දේ, කටයුතු කළ යුතු දේ, නොකළ යුතු දේ දැනගැනීමේ දොරටු පාලකයා තමයි සතිය කියලා සඳහන් කරනවා. මේ මේ දොරටු හයෙන්ම එන පණිවිඩ කාර්යෝ දෙන්න යෝධයා සහ පුරෝහිත කියන්නේ මෙන්න මේ සමතය සහ විපස්සනාව කියලා සඳහන් කරනවා. ඉතින් ඒකෙදි සඳහන් කරන්නේ අරමුණක් ආවට පස්සේ ඒකේ තියෙන පුරෝහිත කරන වැඩේ නැත්තම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේ අරමුණ බැලීමේ හැකියාව විඥාණයට අඩුයි. ඉතින් ඒක සඳහා මොකද්ද කරන්නේ, අරමුණ අල්ලලා බැඳ ගැනීමේ ස්වභාවය නැත්තම් ඒක නැවත නැවත මෙනෙහි කිරීමේ ස්වභාවය තමයි යෝධයගෙන් කරන්නේ. එහෙම කරොත් තමයි පුරෝහිත දෙන පණිවිඩය අහන්න පුළුවන්. ඒකින්ද අරමුණක් ඉස්සෙල්ලා ඒක දපනේ දාගෙන නැත්තම් ඒක සතිය පිහිටලා නැත්තම් ඒක ඒකාගතාවය ඇති කරගෙන ඊට පස්සේ මේකේ තියෙන අනිත්‍ය දුක්ඛ ස්වභාවය නැත්තම් ඇති නැතිවීම බලන එක තමයි මෙන්න මේ පණිවිඩය. ඊට පස්සේ ආරෂ්ඨාංග මාර්ගයට මේක හරහා වැටිලා මෙන්න මේ දුක්ඛ ස්වභාවය දැනගෙන අනිත්‍ය දුක්ඛ වශයෙන් දකීම නැත්තම් මේ යථාභූත ඥාන දර්ශනයේ දැකීම තමයි නිරෝධය කියලා චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කර දීම නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිහිටීම තමයි මෙන්න මේ අර ප්‍රධාන රජතුමාගේ පණිවිඩය කියලා සඳහන් කරනවා. ඉතින් ඒකේ උපමාව අන්තිමට කියලා දුන්නට පස්සේ අර ස්වාමීන් වහන්සේ සෝවාන් ඵලයේ පිහිටනවා කියලා සඳහන් කරනවා. ඉතින් මේකෙදිත් අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ අපිට එන අරමුණු වල හොඳට අරමුණ මොකද්ද කියලා සතියෙන් හොඳට බලලා මේ අපිට ගැළපෙන අරමුණ නැත්තම් මොකද්ද අපිට මේ කුසලයේ පිහිටන්න පුළුවන් අරමුණ නැත්තම් අපිට සතිය පිහිටන්න පුළුවන් මොන පැත්තට වැඩ කරොත්ද කියලා මේ මොන දේ මොන අරමුණ ආවත් ඒක හොඳට සතියෙන් බැලුවට පස්සේ අපිට පේනවා සතිය හරහාම කියන ඇතුළත ගන්නෙ හොඳ දේ විතරයි. නැත්තම් රාගයක් රාග හිතක් වශයෙන් දැනගත්තට පස්සේ ඒක තුළ තියෙන නපුර අඩු වෙලා ගිහිල්ලා රාගයේ ටිකක් හිමීට මේක නැති වෙලා ගිහිල්ලා නැවතත් ස්වභාවයට පත් වෙනවා. ද්වේෂයටත් එහෙමයි. අන්න ඒ වගේ අපිට මේ ධර්මතාවය නැත්තම් මේ සමති විපස්සනා දෙක නැත්තම් මේ පුරෝහිතා යෝධයා කරපු වැඩේ අපිට එදින්දා ජීවිතයත් නැත්තම් සක්මනේදිත් පරියන්කෙදිත් අපිට කරන්න පුළුවන් මේ ලැබෙන අරමුණ මොකද්ද වෙන්නේ මේකේ අපිට හොඳ නරක මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් මේ සතිය හරහා. ඊට පස්සේ අපිට මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේකේ සතේ පුද්ගලයක් නැහැ කියලා දකින්න අපි ළඟා වෙන්නේ දසන සුවිසුද්ධියට කියලා අපිට මතක් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඒ කරුණත් මතක් කරගෙන මේ සියලුම දෙනාට ඒ දසන සුවිසුද්ධිය ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනාවලියත් හේතු වාසනා වේවා කියලා අද දවසේනේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. ඉතින් අපිට ඊගාවට යෙදෙන්න පුළුවන් යොමු වෙන්න පුළුවන් අද දවසේ තියෙන ගැටලු සහ ආධුනික යෝගාවචන දෙන උපදෙස් සඳහා.
සාදු ස්වාමීන් වහන්සේ විසින් අද දිනේ අප වෙනුවෙන් මේ සතිමත් වීමේ උත්සාහයන් සඳහා ධර්ම දේශනාවක් පැවැත්වුවා. සැහැල්ලු කරගත් කයේ තුල සිත පිහිටවා ගැනීම, ඊට පස්සේ ඇස ආදී ආයතන ඇසුරින් නැතිවන ස්පර්ශය, ඇතිවන නැතිවන ආදී දැකීම, සතර මහා භූතයන්ගෙන් සැදුණු මේ පංචස්කන්ධය තුල සිටින සිර වී සිටින මේ විඥාණයට පහසුවෙන් එන අරමුණක් අඳුරා ගන්න තියෙන අත්පහසුභාවය නිසා සතිය නම් යෝධයා විසින් එය අල්ලාගෙන සමත විපස්සනා කියන පුරෝහිතලා දෙන්නා විසින් එම අරමුණ හොඳින් විමසා බලා ඒ සම්බන්ධව ඒ අරමුණ කෙරෙහි ගත යුතු ඊළඟ ක්‍රියාමාර්ග ගනිමින් ඒ දකිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ට වෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධයට යන ගමන් යමින් නිවන සාක්ෂාත් කරන වැඩපිළිවෙලකට ස්වාමීන් වහන්සේ විසින් මනා උදාහරණ සහිතව අද දිනේ ධර්ම දේශනාව නිම කරන ලැබුවා. මෙතනින් ඉදිරියට ඊළඟ අංගයේ ලෙස මේ භාවනා වැඩසටහන ආධුනික යෝගී පිරිස සහභාගී වෙන වැඩසටහනක් නිසා සතිමත් ඇවිදීම සම්බන්ධව තියෙන වීඩියෝ ලින්ක් එකක් දැන් මේ තිරේ ප්‍රදර්ශනය වෙනවා. සතිමත් පරියන්කය සඳහා තියෙන වීඩියෝ ලින්ක් එකක් මේ තිරේ දිස් වෙනවා. මේ අවස්ථාවේදී සියලු දෙනාට ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා හැකි හැම දිනයකම විනාඩි 20ක් හෝ ඊට ආසන්න හෝ යම් කාලයක් හෝ ඊට වැඩි යම් කාලයක් හෝ වැය කර සතිමත් ඇවිදීම සහ සතිමත් පරයන්කේ තුලින් තමන් තුළ ඇති සති කියන බලධර්මී දියුණු කරගෙන ඒ සාමාන්‍ය ජීවිතයටත් පාවිච්චි කරගෙන මේ සමත විපස්සනා ආදී සිදු කෙරෙන විදිහට කටයුතු කරන්නත්, ඒ වගේම ඒ ලබා ගන්නා අත්දැකීම් ලබා ගන්නා දියුණුව අනිත් සියලු දෙනා සමග බෙදා හදා ගැනීමෙන් අනිත් අයටත් උපකාරයක් වන නිසා එය සහ තමන්ට ඇති වෙන ගැටලුත් निराකරණය කර ගැනීමේ චේතනාවෙනුත් ඒ ගැටලුත් වාචිකව හෝ වාර්තා වශයෙන් ප්‍රධානම හෝ වාචිකව ඉදිරිපත් කරමින් තමන්ගේ දියුණුව ආධ්‍යාත්මික දියුණුව නිර්වාණ මාර්ගය සකස් කර ගන්න කියලා ආරාධනා කරනවා. තවද සුගම් තක්ෂණය හරහා ඉරිදා දිනයේ මේ වැඩසටහන දිගින් දිගටම පැවැත්වෙනවා. මේ මගින් ඔබ තුළ දහම් මාර්ගයේ දියුණු කර ගැනීමට සියලු අවස්ථාව ළඟා කර ගන්නා ලෙස ආරාධනා කර සිටිනවා ගෞරවයෙන්. මීළඟට ඊළඟ ඉදිරිපත් කරන්න තියෙන කමඨහන් වාර්තා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමත්, ඊට පිළිතුරු ලබා ගැනීමත් සහ වාචික ප්‍රශ්න ආදියට යොමු වීමත්, ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා නදීප් මහත්මයාට ඒ වාර්තා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙස. තිරුවන් සර්.
බොහොමත්ම පින් නාමන්ත අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. අද මේ කුසල සාමිනවාසෙත් ඉන්නවා. අපි කුසල සාමිනවාසෙට ආරාධනා කරමු ප්‍රශ්න වලට උත්තර දීලා ඉදිරියට කරගෙන යන්න.
හොඳයි, ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා. අද දිනෙත් වාර්තා තුනක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස. එක ඉංග්‍රීසි වාර්තාවක් සහ සිංහල වාර්තා දෙකක්. එින් පළමු වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි. අවසර ස්වාමීන් වහන්ස, මා ඉතා මෑතකදී ආනාපාන සති භාවනාව පුරුදු කිරීමට පටන් ගත් කෙනෙකි. මා ඇඟ සැහැල්ලුවෙන් තබාගෙන හුස්ම රැල්ලට අවධානය යොමු කරගන්නට උත්සාහ කරමි. නමුත් මට බොහෝ විට සිතෙන්නේ මෙම ආශ්වාස ප්‍රාශ්වාසය වෑයමකින් කරනා බවත්, ඉබේ සිදුවන එම ක්‍රියාවලියට සිත පිහිටුවා ගන්නට බැරි බවත්ය. මෙම සිදුවීම ආධුනිකයන් අතර සාමාන්‍ය සිදුවීමක්ද? විතර පුරුදු කිරීමෙන් මේ නැති කරගත හැකිද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වාර්තාව අවසන්.
ඔව්, හොඳ ප්‍රශ්නයක්. මොකද මේක හැම ආධුනිකයෙක්ට වගේම වෙන දෙයක්. ඉතින් ඒකෙදී ඉස්සල්ලාම වෙන්න ඕනේ මේක වෙනවයි කියලා තියෙන බය නැති කරගන්න ඕනේ. ඒකට බය නැති කරගන්න පොඩි උපමාවක් දෙන්නම්. ඔය හින්දු යෝග ක්‍රමවල ප්‍රාණයාම කියලා එකක් තියෙනවා. ඒකෙදී එක නහයක් වහගෙන එක නහයකින් විනාඩියක් දෙකක් එක දිගට හුස්ම ගන්නවා. ඉතින් ඒක කරන්නේ කෘතීමව. මේක ප්‍රාණයාම කියන්නේ කෘතීම ශ්වසන පද්ධතියේ තියෙන ස්වභාවික ස්වභාවය මේ වෙනස් කරලා කෘතීමව හුස්ම ගැනීමත් ඒක තුල සිහිය පීටීමත් සිදු කරනවා. ඉතින් ඒකත් එක භාවනා ක්‍රමයක්. නමුත් අපි යන්නේ ස්වභාවික හුස්ම රැල්ල මේ පාදක කරගෙන. ඉතින් ඒකෙදී යෝගාවචරයට ටිකක් වෙලා සතිමත් වෙද්දී මේක ටිකක් අර හුස්ම රැල්ල සමහර වෙලාවට අඩු වැඩි වෙන්න පුළුවන්. නැත්තම් ගොරෝසු හුස්ම රැල්ල සියුම් වෙන්න පුළුවන්. ඉතින් මේ සියුම් වීම ආධුනික යෝගාවචරයට ආධුනික දෙයක්. ඒ ආධුනික දේ හින්දම මේ යෝගාවේ සමහර යෝගාවචරින් මේ සියුම් වෙන හුස්ම රැල්ල දිහා බලන් ඉන්න බැරිකම, නැත්තම් ඒක ඒ අනිත්‍යතාවයේ ඒ වෙනස් වීම ටිකක් වැරද්දක් කියලා හිතාගෙන සමහරවිට ටිකක් හුස්ම වැඩිපුර ගන්න යනවා. නැත්තම් මේ හුස්ම රැල්ල හොයන්න බැරි හින්දා හුස්ම ටිකක් වැඩිපුර ගන්න යනවා. නැත්තම් මේක සතිය පිහිටපු හින්දා නිකන් මොකද්ද නුහුරු ගතියක් හින්දා ටිකක් හුස්ම ස්වභාවික හුස්ම රැල්ල පොඩ්ඩක් වෙනස් කරලා නිකන් හුස්ම ගන්න ස්වභාවයකට වෙහෙසකටපත් වෙනවා. ඒ ස්වභාවික හුස්ම රැල්ල වෙනස් කරලා හුස්ම ගන්න ගියාට පස්සේ පොඩි වෙහෙසක් එනවා කෘතීමව කරන හින්දා. ඉතින් මේක කරන්න තියෙන්නේ හුස්ම ගැන බලන්නෙත් නැතුව ඔහෙ නිකන් ඉඳගෙන ඉන්නවා පොඩි වෙලාවක්. නිකන් ඒක අමතක කරලා පොඩි වෙලාවක් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉඳලා හොඳට කයට, ඒ හුස්ම රැල්ල නැතත් කමන්නේ, හොඳට කයේ අවධානය තියෙනවා නම් මේ හැමේ සිදුවෙන දේ, නැත්තම් ඉඳගෙන ඉන්න හුඹහක් වගේ ශරීරය දැනගන්න පුළුවන් නම් මේ කයේ ඉඳගෙන ඉන්න අපේ අවයව ඉරියව් තද වෙලා තියෙන තද ගති, ඇඳුම් වල තද ගති, මේ දේවල් එක්ක හොඳට කයේ තියෙන දැනීමත් එක්ක ඉන්න පුළුවන් නම් අර කෘතීම කරන ගතිය ටික ටික අඩු වෙලා යනවා. එතකොට අපි කයේම තියෙන වෙන අරමුණකට හිත දාලා මේක ටිකක් වෙනස් කරගන්නත් පුළුවන්. නැත්තම් මේක මේ අර කෘතිම ගන්න ස්වභාවය ටික ටික කාලයක් එක්ක අර සියුම් වෙන හුස්ම රැල්ල දිහා හොඳට බලන් ඉඳීලා ඉඳීම පුරුදු කරගත්තට පස්සේ මේක ස්වභාවිකවම පුරුදු වෙනවා. මේ ස්වභාවික හුස්ම රැල්ල අර වෙහෙසටපත් වෙච්ච එක වෙහෙස අතහැරෙන්නේ ඒ තමන්ටම දැනিলা නිකන් ඉන්නවයි කියලා හිතලා හොඳට ස්වභාවික හුස්ම රැල්ල දිහා බලන් ගත්තට පස්සේ, නැත්තම් කයේ තියෙන අරමුණක්, නැත්තම් කයේ වෙන අරමුණක හිත තියලා අර නැවතත් අර හුස්ම රැල්ල නිකන් ස්වභාවයෙන් වැටෙන ස්වභාවය දැනගත්තට පස්සේ ඒක පුරුදු වුණාට පස්සේ තේරෙනවා මේක ටික ටික නිකන් මේ කරන්න දෙයක් නෙමෙයි. මේ සිකියුරිටි කෙනෙක් වගේ, නැත්තම් අර දොරටු පාලකයා වගේ නිකන් බලන් ඉඳ විතරයි තියෙන්නේ. ඒ අරමුණත් එක්ක, ඒ එන පුද්ගලයාත් එක්ක, කඩේට එන පුද්ගලයාත් එක්ක ඇතුළට යන්නෙත් නැහැ සිකියුරිටි කාරයා. ඒ එළියට යන එක්කෙනත් එක්ක එළියට යන්නෙත් නැහැ. මේ බලන් ඉඳීම විතරක් කරනවා. ඒක ටික ටික පුරුදු කරන්න ඒක වැරදි වැරදිමයි වෙන්නේ. ඉතින් ඒකට ආධුනික යෝගාචරය කරන්න තියෙන එකම දේ තමයි බය වෙන්න අවශ්‍ය නැහැ. මේ කෘතීමව කරා කියලා නොකරා කියලා බය වෙන්න අවශ්‍ය නැහැ. පුළුවන් තරම් අර කෘතීම වෙන ගතිය අඩු කරගන්න ටිකක් කාලයක් කරාට පස්සේ හුරු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව මම දකින්නේ අර මේ ස්වභාවිකවම වෙන සියුම් වීමට පොඩි බයක් ඇති වෙනවා. ඉතින් ඒක දැනගන්න ඕනේ. හුස්ම රැල්ල ටිකක් බලන්න හිතත් තැම්පත් වෙනවා, හුස්ම රැල්ලත් තැම්පත් වෙනවා. ඉතින් ඒකෙදි බය නැතුව ඒ තැම්පත් වෙන එකට හේම තැම්පත් වෙන්න දීලා නැවත හුස්ම ගන්නේ නැතුව හොඳට වෙන දේ බලාගෙන ඉන්න එක තමයි යෝගාවචරයට කරන්න තියෙන්නේ. ඉතින් ඒකට නැවත නැවත මේ කිරීමත්, ඒ වගේම මේ වගේ වාර්තා කිරීමත් හරිය වැදගත් වෙනවා. ඉතින් ඒකෙදි ටික වෙලාවක් කරගෙන යද්දි, වෙහෙස පිට හරි කරගෙන යද්දි, ඔය වෙහෙස හින්දම අර හුස්ම දිහා බලන එක කුතීමව කරන එක අතෑරෙනවා. ඒකින්ද ප්‍රධාන දේ මේක ගැන කලබල වෙන්නේ නැතුව බය වෙන්නේ නැතු දිගට මෙහෙම කරගෙන යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒක නැවත නැවත වාර්තා කරන්න ඒක හරි වැදගත් වෙනවා අනික් යෝගාවචරින්ටත් මේක මුල අල්ලන යෝගාවචරින්ටත්. ඒකෙදි මේ විදිහටම ස්වභාවික හුස්ම රැල්ලේ වෙනස් වීම බාරගන්න. ඒ වෙනස් වීමට තියෙන දේශයක් තමයි કૃතිම හුස්ම ගන්න කියන්නේ. ඒ අනිත්‍යතාවයේ තියෙන ද්වේෂයක් තමයි මේ કૃතිමව කිරීම. ඉතින් අපිට තියෙන්නේ මේ වෙනස් වීම හුස්ම රැල්ලේ සියුම් ගතියට යන එක බාර අරගෙන ඒකට එහෙම යන්න දීලා පිටිපස්සෙන් නම් බලන් ඉන්නා වගේ නිකන් මේක දිහා වෙන පිටින් නම් බලන් ඉන්නා වගේ හොඳට බලන් ඉන්න තියෙන්නේ. එතකොට වෙනස තීරේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක තමයි දෙන්න තියෙන උපදේශය. අපි ආරාධනා කරමු කුසල සාමිනාසෙට ත්‍රිපස්න දෙකට උත්තර දෙන්න කියලා.
දෙවැනි වාර්තාව ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. It came from the Vienna Dua, and this time also she presented with a very nice drawing. Let me share the screen and I read out the report first. Mindful brushing with teeth. I was brushing teeth mindfully. I felt fruit and mint flavor of the toothpaste. At first, I felt the coolness of the brush, and then it became warmer. When it went inside my mouth, I was also humming a song while brushing. And that's the end of the report, Swaminathan, and also I'm sharing the painting she sent us.
Okay, so when you do such activities with mindfulness, you can feel these sensations. You can feel how the brush is touching your teeth, how it is touching the gums, the difference between two. All these sensations you can observe. So our idea is to be with them and aware that we are brushing our teeth. So all these little sensations are there. And on the background also, there is a song, humming of a song is also going. So all these activities we are doing at the present moment. So when you do such things, you can observe them, you can become aware, and you will realize that the mindfulness you can practice while doing any activity. So throughout the day you can practice, starting from very early morning when you wake up, and till you fall asleep, you can practice mindfulness. You will realize that when you do such activities mindfully, not only sitting and walking meditation, but when you do practice day-to-day activities mindfully, then you realize the whole life is a meditation. We can always pay attention to whatever we are doing and just be with that activity. You don't have to put some extra effort. You just be with that activity and observe whatever that's going on. Maybe a song is going in the background, and there is this physical activity of brushing your teeth. All these things are there. So it's good to see such small kids practicing this type of mindful meditation, and they are reporting. So it is good evidence for adults as well who are reluctant to practice. They can see how these small kids are practicing, how they are reporting, and from that also they can learn and keep aside their all the knowledge and just be like a child. Be like a child, and whatever you do, you can do it mindfully. So when you practice mindfulness, little by little, we are going to the childlike nature. We are going back to the childhood. When we gather different positions, when we gather different techniques, when we gather all the knowledge, when we gather money, when we gather properties, we go away from this child nature. We try to be somebody. When you are a child, you don't have that type of a goal. You don't have that type of a target. You just do whatever you do wholeheartedly. May it be brushing your teeth or eating something, whatever, you are doing it wholeheartedly. So when we practice mindfulness, even old people, they become like child. They little by little, they understand their true nature. little by little they relearn all the things that they have learned throughout their life. So that's the idea, that's the target of mindfulness. So Dua, I am giving you another task. Viana Dua, you can, I hope you know the how to prepare a mind jar, right? So you, if you can prepare one and keep it with you in your room when you get angry with somebody, probably with your mother, when you get angry when she doesn't let you watch TV, you can use this mind jar. When you feel sad, you can use this mind jar. And if you can report us how you are practicing with this mind jar, it will be very helpful for the listeners as well. You have to make one, and when you feel sad, you just shake this mind jar and watch the particles settle. When you become angry with somebody, you just shake this mind jar and watch the particles settle. So do practice with this mind jar and let us know your experience by next week.
Many merits, Swami Nase. Tungini Vartav, Swami Nase. Satmat Paryanke. Paryanke Sitina. කයවිත අවධානය යොමු කලෙමි. සිතුවිලි කිහිපයක් ගලා ආවද අවධානය හුස්ම රැල්ල වෙත යොමු කිරීමට හැකි විය. හුස්ම එන සහ පිටව යන ආකාරය නිරීක්ෂණය කරමින් සිටින විට අනාගතයේ කළ යුතු දෙයක් පිළිබඳ සිතුවිල්ලක් පහළ විය. එම සිතුවිල්ල තුළද හුස්ම එන සහ යන ආකාරය නිරීක්ෂණය විය. එන හුස්මේ රළු බවද පිටව යන හුස්මේ දැනී නොදැනෙන ස්වරූපයද නිරීක්ෂණය විය. මේ අතර අතීතයේ සිදු වූ සිද්ධියක මතකයක් ඇති වූ අතර ඒ අතරතුරද හුස්ම රැල්ල වෙත නිරීක්ෂණය යොමු විය. නැවතත් හුස්ම නිරීක්ෂණය කරන විට හුස්ම නොදැනෙන ස්ථානයකට පැමිණි අතර එය නිරීක්ෂණය කරමින් සිටින විට කාමසිතුවිල්ලක් ඇති වූ අතර ඒ අතරතුර මූල කර්මස්ථානයේ නිරීක්ෂණය වීමට පෙර ඇති වූ සිතුවිලිවලට සාපේක්ෂව වැඩි වේලාවක් ගත විය. නැවත හුස්ම නොදැනෙන ස්ථානයේ නිරීක්ෂණය විය. මෙසේ සිටින විට සිත නින්දට වැටුණු අතර නින්දට වැටී සිටින ආකාරයද නිරීක්ෂණය විය. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ.
නදී මහත්තයා අතන අර හුස්ම මුල්ම හරියේ තිබුණේ සිතිවිලි කතාවක් එන්නේ ඇති කියලා පොඩ්ඩක් ආපහු කියවන්න පුළුවන්ද? මට පොඩ්ඩක් සිහිය නැතුව ගියා අතරමැද.
සිටින විට අනාගතයේ කළ යුතු දෙයක් පිළිබඳ සිතුවිල්ලක් පහළ විය. එම සිතුවිල්ල තුළද හුස්ම එන යන ආකාරය නිරීක්ෂණය විය. හුස්මේ රළු බවද පිටව යන හුස්මේ දැනී නොදැනෙන ස්වරූපයද නිරීක්ෂණය විය.
හොඳයි, හරි. ඔව්, එතකොට දැන් අපි මේ ප්‍රතිපදාව මොකද්ද කරන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් සිහිය පිහිටුවා ගැනීමක් තමයි කරන්නේ. සිහිය පිහිටවගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට අපිට හුස්ම පෙනුනොත් ඒක ආනාපාන සතිය කියලා අපි කියනවා, නැත්නම් හුස්ම පිළිබඳ තියෙන සිහිය. ඊළඟට අපිට බඩ පිම්බෙනව හැකිලෙනව පෙවනුනොත් පිම්බීම හැකිලීම පිළිබඳ සිහිය කියලා අපි කියනවා. ඊළඟට අපිට අපි හිතමු යම් කිසි හද ගැස්මක් වගේ ভাইබ්‍රේෂන් එකක් වගේ දැනුනොත් අපි කියනවා මෙන්න මේ හද ගැස්මක් පිළිබඳ සිහියක් පිහිටවගෙන මං ඉන්නවා කියලා. එහෙම නැත්නම් ඉරියව්වක් දැනුනොත් අපි කියනවා මම ඉරියව්ව පිළිබඳ සිහිය පිහිටවගෙන ඉන්නවා කියලා. එතකොට හැම වෙලේම තේරුම් ගත යුත්තේ තමයි සිහිය කියන දේ තමයි පුරුදු කරන්නේ. සිහිය කියන දේ තමයි පුරුදු කරන්නේ. එතකොට හුස්ම පිළිබඳ සිහිය නම් ඒක හොඳයි. නමුත් අන්තිමට තියෙන්නේ සිහිය කියන කෑල්ල. එතකොට පිම්බීම හැකිලිම පිළිබඳ සිහිය පිහිටුවත් ඒකත් හරි. ඊට පස්සේ හද ගැස්ම පිළිබඳ සිහිය පිහිටුවත් ඒකත් හරි. මොකක් හරි තමුන්ට දැනෙන දෙයක්. අමුතෙන් හොයාගෙන යන්න ඕනේ නැහැ. අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ඒ වෙනුවට තමුන් දැනෙන දෙයක් මොකක් හරි තියෙනවා. වාඩි වෙලා ඉන්නකොට පහසුවෙන් දැනෙන දෙයක් තියෙනවා. අන්නේ දැනෙන දේ ගැන අවධානය යොමු කරන්න. එතකොට අපි කියන්නේ මොකද්ද මේ කය හා පිළිබඳ දැනෙන දෙයක්. එතකොට අපි හිතමුකෝ ශරීරය දැනෙනවා වෙන්න පුළුවන්. කන්දක් වගේ මේ වාඩි වෙලා තියෙනවා කියලා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම ওই වார்த்தාවේ කියන ඉදිරි හුස්ම. ඔය කොයි දේ වුණත් දැනෙන්න පුළුවන්. එන්නේ තමුන්ට ප්‍රමුඛ වෙලා පෙනෙන දේ. තමුන්ට පැහැදිලිව පෙනෙන දේ දිහා බැලුවාම ඒ ගමන බොහොම ස්වභාවිකයි. ඒ වෙනුවට අපි යම් කිසි දෙයක් හොයාගෙන යන්න ගියොත් යම් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් යන්න ගියොත් අන්න එතනම හිරවීමක් තියෙනවා. සමහර කෙනෙක් කියනවා මොකද්ද මට ආනාපාන සතිය තමයි කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් වාඩි වෙලා බලවම හුස්ම දැනෙනවද කියලා එහෙම එකක් නැහැ කියනවා. ඉතින් කොහොමද ආනාපාන සතියක් කරන්නේ? ඒ වෙනකොට තමුන්ට දැනෙන මොකක් හරි අරමුණක් අල්ලගන්න. මේ කය පිළිබඳ සම්කිසි දැනෙන අරමුණක්. අන්න ඒක අල්ලගත්තාම බොහොම ස්වභාවිකව අපිට ගමනක් යැවෙනවා. එනේ ගමන පිළිබඳ විස්තරයක් තමයි ඔය කියන්නේ. ඉතින් අර හුස්ම පිළිබඳ සිහිය පිහිටවගෙන ඉඳිහාම ඒක තමයි අපේ යම් කිසි විදියක මේ සතිමත් බව පුරුදු කරන්න අත්වැලක් විදියට ආධාරකයක් විදියට මුලින්ම අල්ලගන්න දේ. ඉතින් ඒ දේ අල්ලගත්තට මොකද බුදුරජාණන් වහන්සේ දෙන්නෙම ඔය දිරලා යන අත්වැලක්. දිරලා යන අත්වැලක් තමයි දෙන්නේ. මුලින් හිතනවා මේක නම් ස්ථිරව තියෙනවා නියමෙට තියෙනවා හරි හරි කියලා. නමුත් අන්න ටික දුරක් ඒක අල්ලගෙන කන්ද නැගගෙන යනකොට අර බෑවුම් ප්‍රපාත තියෙන හරියට එනකොට මේ තේරෙන්න ගන්නවා මේ අත්තල දුන්නට මොකද ලණුවක් තමයි දීලා තියෙන්නේ කියලා. ටිකෙන් ටික මේ අත්තල පදනමක් ගන්න බැරි දෙයක් බවට පත් වෙලා යනවා. ඉතින් අර මහා ප්‍රපාතයක ඉන්න මිනිස්සයා කල්පනා කරනවා මාව අමාරුවේ දැම්මද කියලා. නමුත් ඇත්තටම අත්තල විදිහට දෙන එහෙම නැත්නම් මූලික මේ කර්මස්ථාන විදිහට දෙන දේ අනිවාර්යයෙන්ම වෙනස් වෙන දෙයක් තමයි දෙන්නේ. විපරිණාමයට පත්වන දෙයක් තමයි දෙන්නේ. අර විදිහට ලණුවක් තමයි දෙන්නේ. මොකද නැත්තම් ඕක මත පදනම් වෙලා ඊට පස්සේ ඒක ස්ථිරයි කියලා අරගෙන ඊටු මුළු ලෝකෙම අස්ථිර වුණත් මෙන්න මේ මගේ හුස්ම ස්ථිරයි කියලා ගන්න තත්ත්වෙ මේ තැනත් යනවා. නමුත් හරි ප්‍රතිපදාවක් අඩනවා නම් නිවැරදි දිශාවට යනවා නම් ටිකෙන් ටික තේරුම් ගන්න පුළුවන් මේ දීලා තිබුණු අත්වැටත් අත්වලත් ටිකෙන් ටික දිරමින් යනවා. ටිකෙන් ටික නැතිවීමින් යනවා. අන්නේ නැතිවීම දිරීම පිළිබඳ කතාවක් තමයි ඔය කියන්නේ. ඉතින් දිරපු ගමන් මොකද වෙන්නේ? එන්නේ වෙන වෙන දේවල් තමයි. ඔය විදිහට අනාගත සැලසුම් ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ අර තමුන්ගේ ජීවිතේ අතීතේ කරපු දේවල් ඉදිරිපත් වෙනවා. අන්නේ විදිහට නොයෙකුත් අර දුර්වල තැන් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒක අපි එක විදියකට හිතනවා අන්න ප්‍රතිපදායේ වැරදීමක් කියලා. නමුත් මේක එතනින් එහා ගියපු ඊළඟ පියවර විදියට තමයි ඔය ඉදිරිපත් වෙන්නේ. මොකද්ද? අන්න අර හුස්ම පිළිබඳ තියුණ සතිය. ආනාපාන සති කියන එකෙන් ආනාපාන කැලල කැපිලා ගිහිල්ලා ටික ටික සති කියන තැනට තමයි ඔය එන්න ගන්න. එතකොට මේ සති කියන දේ හරහා තමයි මේ ගමන යන්න තියෙන්නේ ඇත්තටම. ආනාපාන සති කියන එක අර අන්නර අත්තල විදියට දීපු දේ. ඉතින් ඊට පස්සේ දේරුම් ගත්තොත් කාම සිතුවිල්ලක් ආපු වෙලාවට කාම සිතුවිල්ලක් ඉන්න බව දැනගන්න පුළුවන්. ඊළඟට අනාගත සැලසුමක් ආපු වෙලාවට අනාගත සැලසුමක ඉන්න බව දැනගන්න පුළුවන්. ඊළඟට හදම පැත්ලෙන් සින්දුවක් මුමුණ ඉන්න වෙලාවක ආමම සින්දුවක් මුමුණනවා කියලා දැනගන්න පුළුවන්. කලින් දවසක දරුවෙක් කියනවා මොකද්ද මේ අපි කයි රෑ සින්දු කිව්වා. ඉතින් මම මේ භාවනා කරන්න වාඩි වුණාම සින්දු කෑලි තමයි මගේ ඔළුවට ආවේ කියලා. ඉතින් අර කලින් කියපු ඒවා කලින් පුරුදු කරපු දේවල් ටිකෙන් ටික ඉස්මතු වෙලා එනවා. ඉතින් ඒක වැරදීමක් නෙමෙයි. සිහිය පිහිටව ගන්න එක විතරයි කරන්න තියෙන්නේ. සිහිය පිහිටව ගත්තාම තේරෙනවා මේ එන්නෝ සියල්ලම යන්නෝ තමයි. එකක්වත් පදිංචි වෙන්නේ උන් නෙමෙයි ඉන්නේ ඔය. ඉතින් ටිකෙන් ටික අන්නේ විදිහට යම් කිසි විදිහක මෙන්න මේ එන දේවල් සිහිය පිහිටෝ ගැනීම තුලින් ඒවා යන බව දැනගත්තොත් ටිකෙන් ටික අපිට තේරෙනවා මේ කොයි දේ ආවත් නොසැලෙන හිතක් නොසැලෙන සිහියක් අපිට පිහිටෝ ගන්න පුළුවන් කියලා. මේ කොයි දේ ඉදිරිපත් වුණත් අපේ හිත සැලෙන්නේ නැහැ මේ අරමුණු තුලින් කියලා තේරුම් ගන්න පුළුවන්. අන්නේ නොසැලීම තමයි අන්තිමට අවසානේ ඉතුරු වෙන්නේ. එහෙම නැත්නම් මුකුත් මේ සියල්ලම නැති වෙලා යද්දි අන්න අර මේ අවදි භාවයක් අපි තුල ඉතුරු වෙනවා. අන්නේ අවදි භාවය තමයි ටිකෙන් ටික අපි ලං කරගන්න බලාපොරොත්තු වෙන ඉලක්කය. අර මයින්ඩ් ජායක ඇතුලේ ඩස්ට් තියෙනවා. ඒ එක එක අංශු තියෙනවා. නමුත් අංශු තැම්පත් වුණාම පිරිසුදු වතුරක් ඉතුරු වෙනවා. අන්නේ පිරිසුදු වතුර තමයි අපේ නියම ස්වභාවය. ඒ ස්වභාවය ටිකෙන් ටික අපි ලං කරගන්න ඕනේ. ඉතින් අර එක අංශුවක් අල්ලගත්තොත් ඒක අපි ස්තිරයි කියලා අරගත්තොත් අනිතුරු අර ජලකන්දක තියෙන අපරිමිත ස්වභාවය ප්‍රතික්ෂේප කරා වෙනවා. යෝග හොඳ විදිහට තේරෙන මොකද්ද? අන්න අපි හිතමු කසාදයක් බැඳගත් දවසට ලෝකේ ඉතුරු කට්ටිය ඔක්කොම ප්‍රතික්ෂේප කරා වෙනවා. එකක් අල්ලගත්ත ගම ඉතුරු ටික ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් නොබඳින තාක්කල් අන්න මුළු ලෝකේ ඉන්න ගෑනු ළමයි හරි පිරිමි ළමයි හරි ඔක්කොටම අන්න ඒ විභවය තියෙනවා. එකකින් අදහස් වෙන්නේ ඕන කෙනෙක් ලං කරගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. කොහොම හරි විභවය තියෙනවා. ඕන කෙනෙක් බැඳ ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. එකක් බැඳගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න ඒක අල්ලගත්ත පමණින්ම ඉතුරු ටික ප්‍රතික්ෂේප වෙනවා. ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් බලන්න ටිකෙන් ටික උත්සාහ කළා මෙන්න මේ එන දේවල් මොකක්වත් අල්ල නොගෙන අපි ඒ පිළිබඳ සිහිය පිහිටවගෙන අපිට ඉන්න පුළුවන් වුණොත් අපි හැම වෙලේම අර අපරිමිත විභවයකට උරුමකම් කියනවා. මුළු ලෝකෙම තම උරුමකාරයෙක්. ඒකයි ඔය රහතන් වහන්සේලා එහෙම පිළිබඳ සඳහන් වෙනවා. මෙන්න මේ ඕන දෙයක් ලබන්න සුදුසු කෙනෙක්, මේ ඕන දෙයකට උරුමකාරයෙක්, මේ ලෝකෙටම උරුමකාරයෙක් විදිහට වැඩ කටයුතු කරනවා කියලා, මේ ලෝකෙ හැසිරෙනවා කියලා සඳහන් කරනවා. මොකද අර කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. එකක් මගේ කරගෙන ඉතුරු ටික ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වෙනුවට අන්න මේ සියල්ලම තිවිද්දි මම මේ සියල්ල පිළිබඳව යම් කිසි මධ්‍යස්ථ සිතක් පැවැත්වුවොත් අනේ සියල්ලටම මට උරුමයක් තියෙනවා. අපරිමිත ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකින් ද ටිකෙන් ටික ටිකෙන් ටික ඔය යන්නේ දිහාවට. ඉතින් ඔය යන ගමනට පොළු දාන්නේ නැතුව
I got a message from Vienna's mom, and she said something about the mind jar. So she said she already has one and shake it and show me when I get angry.
ඔබ තමයි පොඩි උන්ගේ වැඩි ඉතින් අර මේ පාට පිටේ ඉන්න කට්ටියටත් උගන්වලා දෙනවා. ඉතින් හොඳයි, අම්මටත් හොඳයි. එතකොට මේ පහසුයිනේ වැඩේ. දැන් කමටහනක් ගෙදෙට්ටම ඇවිල්ලා තියෙන්නේ. අපි කියමු තව ටික විස්තර සහිතව අපිට කියන්න කියලා ලබන සති.
ලිඛිත වාර්තා අවසන් ස්වාමීන් වහන්සේ. මම ස්වාමීන් වහන්සේ කරුත ඉදිරිපත් වෙන්නේ මම එහෙනම් නාමන්ත මහත්මගෙන් ඉල්ලා සිටිනවා වැඩසටහන අවසන් කිරීම සඳහා ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි.
බොහොමත්ම පින් නදීප් මහත්මයා, අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි. අද දිනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් දහම් දේශනාව තුළින් සහ කමඨහන් පිරිසිදු කිරීම තුළින් අපහට ඉතා වටිනා දහම් කරුණු ඉස්මතු කිරීමක් සිදු කරනු ලැබුවා. මේ සියලු අනුග්‍රහයන් අප සියලු දෙනාගේ සතිමත් වීමේ වැඩපිළිවෙලට සහ නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා. සාදු සාදු සාදු. ඊළඟට තියෙන්නේ පුණ්‍යානුමෝදනාව සහ ස්වාමීන් වහන්සේලා වන්දනා කිරීමටයි. ඒ සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා බන්දුල මහත්මයාට ඒ කාර්යය කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දින ඉතාම වටිනා ධර්ම දේශනාවකුත් කමඨාන් පිරිසිදු කිරීමකුත් අපිට පවෙන යෝගාවචරයන් වෙනුවෙන් අසන්න ලැබුණා. ඉතින් අනේක වරක වහන්සේලාට පින් සිදු වෙනවා. ඉතින් මේ ලබාගත්තු සීලම් පින් ඔබ වහන්සේ දෙපළත් අනිත් නිස්සරණ වනයේ තියෙන සීලම ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේලා නිදුක් නිරෝගී සේවයත් ඒ නිවන බලා යන ගමන සඳහා හේතු වාසනා වේවා කියලා දෙවියන්ට පින් දීමට අවසර. එත්තාබචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා.